ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය
Speaker, on behalf of the Prime Minister, I present the annual performance report of the Sri Lanka Customs for the year 2025, performance report of the Department of Fiscal Policy for the year 2025, performance report of the Department of Development Finance for the year 2025, performance report of the Department of Legal Affairs for the year 2025, performance report of the Excise Department of Sri Lanka for the year 2025, performance report of the Department of Public Enterprises for the year 2025, performance report of the Department of Management Audit for the year 2025, and annual performance report of the Department of Census and Statistics for the year 2025. I move that these reports be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations.
ගරු කුෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2025 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2025 වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2025 වර්ෂය සඳහා කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධක වාර්තාව 2025 වර්ෂය සඳහා කුෂිකර්ම පරිශ්‍රාත්මක ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වාරිමාර්ග අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2025 වර්ෂය සඳහා කුෂිකර්ම පරිසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉඩම් අංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා පරිසරයේ කුෂිකර්මයේ සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු කම්කරු අමාත්‍යතුමා සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා.
කතානායකතුමනි 2025 වර්ෂයේ සඳහා කම්කරු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමා අද දිනේදී මරාදමන ලද නිලධාරීන්ගේ අමගුළු සුවට සහභාගී වෙන නිසා එතුමා වෙනුවෙන් මම මේ ඉදිරිපත් කරනවා 2025 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2025 වර්ෂය සඳහා ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තා රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි පරිසර අමාත්‍යතුමා වෙනුවෙන් 2025 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරය කෘෂිකර්මය සහ සම්පත්තිර සාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2025 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2025 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනයේ ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුනීර් මුලාෆර් මහතා.
ගරු කතානායකතුමනි වැලිගම සමගි මාවත අංක 35 අලයිරක් 1 ධර්ණ ස්ථානයේ පදිංචි MNF නස්හා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය හංසක විජේමුනි මහතා පෙත්සම් 2.
ගරු කතානායකතුමනි රාගම කඩවත පාර අංක 803 ඇලීරක් 1 ධර්ණ ස්ථානයේ පදිංචි ජී විජේසුරේ මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ ගෙලියෝය මුරුතගහමුල දස්කර අංක 7 E1 ධර්ණ ස්ථානයේ පදිංචි MB ජයසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු ආචාර්ය නන්දන මිල්ලගල මහතා ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 2 ගරු ඉම්රාන් මහරුක් මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට ප්‍රශ්න අංක 3 ගරු එම් එස් අබ්දුල් වාහිද් මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසීමට ගරු අබ්දුල් වාහිද් මන්ත්‍රීතුමා
ගරු සභානායක අංකලිය කරකන්නේ
ගරු කතානායකතුමනි දන්වා තිබෙනවා එයට සති දෙකක් කල් ලබා ගන්නා ලෙස
ප්‍රශ්න අංක 4 ගරු බී ආර්යවංශ මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පාසකම් අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු මෙතුමනි ප්‍රශ්න
ගරු අමාත්‍යතුමා
කතානායකතුමනි අයන්නේ 1 රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වතුගම්මාන 50කි දිගලේඛනයක් නිසා ඇමුණුම එක දක්වා තිබෙනවා. ඒ දෙවෙනි කොටස ඇමුණුම එකේම පිළිතුර තියෙනවා. තුන්වෙනි කොටසට අදාළ උත්තරේ ඒ ඇමුණුම එකේම තියෙනවා අවශ්‍ය ජනගහනය සම්බන්ධයෙන් තොරතුරු. හතරවෙනි කොටස උත්තරේ ඔව්. අමාත්‍යංශයේ විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ ව්‍යාපෘති යෝජනා වාර්ෂික කැඳවන අතර පවතින ප්‍රතිපාදන හා ප්‍රමුඛතාවයේ මත අදාළ යෝජනා අනුමත කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන නිදහස් කිරීම මගින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. 2025 වර්ෂයේදී ගනු ලැබූ ක්‍රියාමාර්ග දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් යටතේ බැබිලි ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය මූලික පහසුකම් වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින් ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක කරලදී එමගින් පානීය ජලය සෞඛ්‍ය හා ගමනාගමන පහසුකම් වර්ධනය ඇතුළු ප්‍රජා යටතල පහසුකම් ශක්තිමත් කිරීමේ කටයුතු හා වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට දායක වෙලා තියෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කළ යටතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති යටතේ ව්‍යාපෘති 250ක් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබුණා. 2025 වර්ෂය තුළ නව ජල සැපයුම් ව්‍යාපෘති 20ක්ද අමතර ජල ව්‍යාපෘති 1ක්ද ලයින් කාමර සෙවිලි ක්‍රීමේ ව්‍යාපෘති 28ක්ද සනීපාරක්ෂක ව්‍යාපෘති 57ක්ද CDC සහ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘති 6ක් සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 54ක් සම්පූර්ණ කරලා තියෙනවා. තවද ආගමික ස්ථාන 21ක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර පොදු පහසුකම් ව්‍යාපෘති 11ක් සම්පූර්ණ කිරීම හා ප්‍රජා ශක්ති සංවර්ධන මධ්‍යස්ථානයක් ප්‍රතිසංස්කරණය කිරීම මේ වෙනකොට සිදු කරලා තියෙනවා. මීට අමතරව 2025 වර්ෂයේදී සෞඛ්‍ය ආරක්ෂිත පානීය ජල ව්‍යාපෘති සිදු කරලා තියෙනවා. ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය හා එක්ව වැවිලි සම්පත් මානව භාරය විසින් ප්‍රජා යටිතල පහසුකම් අංශය මගින් ලබා දෙන නව නිවාස සඳහා සෞඛ්‍ය ආරක්ෂිත පානීය ජල පහසුකම් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයට අදාළව මෙම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 23ක ප්‍රතිපාදන වෙන් කළ අතර ඒ කියන්නේ ව්‍යාපෘති 22ක් සඳහා මින් ව්‍යාපෘති 21ක් 2025 වර්ෂයේ අවසන් කරලා තියෙනවා. ඒ සඳහා ගිය මුළු වියදම මිලියන 19ක්.
මන්ත්‍රීතුමා
ගරු එමුතුමනි ඔබතුමා අපි දන්නවා ඔබතුමත් වතුකරේ ආශිත දිස්ත්‍රික්කයක් නියෝජනය කරන ඇමතිවරේ. ඉතින් ඒ වගේම අපේ රටේ රත්නපුර දිස්ත්‍රික්කයේ වගේම වෙනත් දිස්ත්‍රික්කවලත් වතුකරේ විශාල ප්‍රමාණයක් වතු නිවාසවල ජීවත් වෙනවා. ඒ වගේම ඒවට වතුකරේ සිංහල සහ දමිළ ජනතාව විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඉතින් අපි දකින විදිහට ඔබතුමාලා දැන් මේ වෙනකොට අවුරුදු 2කට ආසන්න කාලයක් ආණ්ඩුවපත් වෙලා තියෙනවා. මේ වෙනකොට ඒ වතුකරේ තියෙන මාර්ග පිළිබඳව ඒ වගේම ජල පහසුකම් පිළිබඳව ඒ වගේම වතුකරේ වතු නිවාස වසර 200කට වැඩි පැරණි වතු නිවාස තියෙනවා. ඉතින් අපි රත්නපුර දිස්ත්‍රික්කය ගත්තොත් විශේෂයෙන් බලංගොඩ රක්වාන ඒ වගේම කොළොන්න රත්නපුර වගේ දිස්ත්‍රික්කවල ආසනවල වතු නිවාස රාශියක් තියෙනවා. ඉතින් මේ අයගේ පහසුකම් සංවර්ධනය වෙලා තියෙනවද කියලා අපිට මේ නෝට පේන්නේ නැහැ. අපි වතු නිවාසවලට යනකොට ඒ අයගේ ප්‍රශ්න ඒ ආකාරයෙන්ම තියෙනවා තමයි අපිට පේන්නේ. ඉතින් ඔබතුමාලා ආණ්ඩුව ගන්නකොට කිව්වේ මේවා අපි කඩිනම් මෙයාට විසඳුම් දෙනවා කියලා. ඒවගේම තමයි වතු ආශ්‍රිත කුඩා තේවතු හිමියන්. කුඩා තේවතු හිමියන් මේ වෙනකොට පොහොර රුපියල් 18,000කට තමයි ලබා ගන්න වෙන්නේ අයට තේවතු වල සඳහා. ඉතින් පොහොර යොදන්නේ දැන් තේ අස්වැන්න අඩු වෙලා තියෙන්නේ. තේ අස්වැන්න ඒ 18,000කට තමයි පොහොරොන්ට මිලදී ගන්න වෙන්නේ. ඉතින් ඒ අයට ලැබෙන ආදායම කුඩා තේවතු හිමියන්ට ලැබෙන ආදායම තුල ඒ පොහොර මිලදී ගැනීමේ හැකියාවක් එයාට නැහැ. ඉතින් මේ වෙනකොට තේ අස්වැන්න අපේ රටේ විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. තේ පැක්ටරි වල අපිට අයිතිකරුවන් කියනවා මේ පිළිබඳව ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මම මේ අවස්ථාවේ
අහන්නේ. ගරු අමාත්‍යතුමා.
ඔව් ගරු කථානායකතුමනි ප්‍රශ්න ගණනාවක් තිබ්බා එතුමාගේ ප්‍රශ්නේ. එතුමා අවසන් කරපු තැනින් පටන් ගත්තොත් කුඩා තේවතු ගොවීන් සඳහා පොහොර ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපි බලයට එන විටත් පොහොර ලබා දීමේ වැඩපිළිවෙලක් තිබුණා. නමුත් ඒ පොහොර ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව සකස් කරලා තිබුණේ නැහැ. ඒ නිසා 2024 වර්ෂයේ කුඩා තේවතු ගොවීන්ට ලබලා දීලා තිබුණේ පොහොර මෙට්‍රික් ටොන් 13,000ක වගේ ප්‍රමාණයක්. කුඩා තේවතු ගොවීන් අරගෙන තිබුණේ 84,000ක් වගේ තමයි ඒ 13,000 බෙදාගෙන තිබුණේ. අපි බලයට ආවෙන් පසුව අපි ලංකාවේ පළවෙනි වතාවට කුඩා තේවතු ගොවීන්ට QR කේතයක් මගින් පොහොර ලබා දීමේ වැඩසටහන ආරම්භ කරා. ඒ අනුව අපි පසුගිය මාසයේ අවසන් වෙනකොට QR කේතේ මගින් පොහොර ලබාගත් ගොවීන් සංඛ්‍යාව 191,000කට අපි පොහොර ලබා දීලා තියෙනවා. ඒ අපිට පෙර 84,000යි තිබුණේ. හැබැයි අපි QR කේතේ මගින් 191,000කට තේ පොහොර ලබා දීලා තිබුණා. ඒතකොට ලබා දීපු පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,000කට ආසන්නයි. එතකොට අපි එන්න පෙර ආතු එක මෙට්‍රික් ටොන් 13,000යි අපි 22,000කට තේ පොහොර සානාධාරය ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මේ මැද පෙරදිග ඇති වෙච්ච යුද වාතාවරණය හේතුවෙන් ජනාධිපතිතුමා මේ සභාවටම ඇවිල්ලා සහන පැකේජයක් හඳුන්වා දුන්නා එහි පීඩාවට පත් වෙන ජනතාවට. විවිධ කොටස් වලට හඳුන්වා දෙන අතරේ කුඩා තේවතු ගොවීන්ටත් ඒ සහන පැකේජයේ සහනයක් ලබා දුන්නා. ඒ අනුව සාමාන්‍යයෙන් රජය වසරකට එක් වතාවයි තේ පොහොර සානාධාරය දුන්නේ. මේ වසරට පමණක් නැවත පොහොර සානාධාරයක් අතිරේකව ලබා දෙන තීන්දුව කරා ওই මැද පෙරදිග යුදමය තත්ත්වය නිසා. ඒ සඳහා මේ භාණ්ඩාගාරයෙන් අපට මිලියන 2500ක් ලබා දීලා තියෙනවා. ඒ අනුව මේ මාසයේ සිට අපි තේ පොහොර මිටියකට රජයෙන් ලබා දෙන සහනයක් හැටියට රුපියල් 5000ක් වටිනාකමක් අපි රජයෙන් ලබා දෙනවා. ඉතිරි කොටස ගොවියා දරා ගන්න ඕන. මිලියන 2500ක්. එය ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ පළවෙනි වතාවට දෙවෙනි වරටත් පොහොර සානාධාරයක් අපි ලබා දෙනවා. ඊළඟට ඔබතුමාගේ ප්‍රශ්නේ තිබුණා මේ වතුකරේ ජීවත් වෙන මලේගම් ප්‍රජාවට පහසුකම් ප්‍රමාණවත් නැහැ, පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙළක් තියෙනවද කියලා ඇහුවා. මම පිළිගන්නවා දැනටත් අපි ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ. මොකද අපි තාම බලයට ඇවිල්ලා අවුරුද්දයි මාස 8යි වෙන්නේ. ඔබතුමාලා ඇතුළු කණ්ඩායම් වසර 76ක් පාලනය කරා. ඔබතුමාලාත් යමක් නොදුන්නා නෙවෙයි දුන්නා. නමුත් විශාල වශයෙන් තාම ඔවුන්ට නොලැබිච්ච ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රමාණයක් තියෙනවා. අපි කවුරුත් පිළිගන්නවා 2023 තමයි මලේගම් ප්‍රජාව ලංකාවට ඇවිල්ලා වසර 200ක් පිරුණේ. ඒ වෙනකොටත් ඔවුන්ට තමන්ටම කියලා බිම් කඩක් තිබුණේ නැහැ, තමන්ට කියලා නිවාසයක් තිබුණේ නැහැ, තමන්ට කියලා සමහරට ලිපිනයක් තිබුණේ නැහැ. අපි ඒ වැඩපිළිවෙල කරු කථානායකතුමනි දැන් ක්‍රමානුකූලව ආරම්භ කරලා තියෙනවා. ගිය අවුරුද්දේ විතරක් අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වතු නිවාස 3000කට ආසන්න ප්‍රමාණයක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නිවාස පිළිසකර කරලා තහඩු ටික දාලා ලිපින ලබා දීලා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීමක් කරා. ඊට අමතරව ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අපි බණ්ඩාරවලදී නවීන නිවස වතුකරේ ජනතාවට ලබා දෙන වැඩපිළිවෙල ආරම්භ කරා. මම ස්තුතිවන්ත වෙනවා ඉන්දියානු රජයට. ඉන්දියානු ආධාරත් ලංකාවේ ආධාරත් දෙකම ඒකාබද්ධ කරලයි ඒ වැඩපිළිවෙල ආරම්භ කරේ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මලේගම් ප්‍රජාවට වැඩිම නිවාස ප්‍රමාණයක් ලබා දුන්නේ ගිය ඔක්තෝබර් මාසයේ හිමිකම් පත්‍රය ලබා දුන්නා. අපි 2026ක් පවුල් සඳහා ගෙවල් හදලා දෙන හිමිකම් පත්‍රය ලබා දුන්නා. දැන් ඒ වගේ ගෙවල් ආරම්භ වෙමින් තියෙන්නේ. එතකොට අපි එනකොට තිබුණේ පර්චස් 7ක් දෙනවා කියලා. ඒකත් හරියට දීලා තිබුණේ නැහැ. අපි අවිල්ලා ඒක පර්චස් 10 බවට පරිවර්තනය කරලා දැන් අපි ඔවුන්ට පර්චස් 10ක ඉඩමක් සහ අපි ඒකට නවීන ගෙයක් හදලා දෙනවා. ඒ ගෙයි වටිනාකම ගත්තොත් 132ක්. ඒක නැවත ආයකරණ එකක් නෙවෙයි. ඉඩමත් එක්ක ඒකේ වටිනාකම් බැලුවොත් සමහරට එක් එක් ප්‍රදේශානුව මේක වෙනස් වෙනවා. 160ක් 70ක් කෝටියක් ආදී වටිනාකම් සහිත අපි නිවාස හදලා දෙනවා. ඒ අනුව ගත්තම මේ අවුරුද්ද මේ 2026 අවුරුද්ද ගත්තම අපේ අමාත්‍යංශයේ මගින් ඒ කියන්නේ අපේ රජයේ මුදල් දාලා වෙනමත් අපි ආපදා නිවාස හදනවා. නිවාස 5000කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාණයක් මේ වෙනකොට ඉදිවෙමින් තිබෙනවා කියන එක මම ඔබතුමාට මතක් කරන්න කැමතියි. ඒ නිසා මේ ජනතාවගේ ප්‍රශ්න එකපාරට විසඳائیں මේ හැකියාවක් නැහැ. ඒක කවුරුත් මම හිතනවා රටේ පිළිගන්නේ කියලා. නමුත් වෙනදට වඩා වේගවත් සංවර්ධන වැඩපිළිවෙලක් මලේගම් ප්‍රජාව වෙනුවෙන් දියත් වෙලා තියෙන බව ඔබතුමාට මතක් කරන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, තරුවමතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නය ඔබතුමා කිව්වා වගේ දැන් අපි දන්නවා වතුකරේ ගත්තොත් අපේ දිස්ත්‍රික්කයේ රක්වාන හුණුවල ප්‍රදේශයේ ගත්තොත් ඒ වතු අක්කර දහස් ගණන් මුඩු බවට පත් වෙලා තියෙන වතු වල අක්කර දහස් ගණන් පොඩි ප්‍රමාණයක් නෙවෙයි. එතකොට ඒ ඒවා වතු සමාගම් වලින් සංවර්ධනය වෙන්නේ නැහැ. එතකොට මේවා අවුරුදු 100 ගන්නක සිට එක අක්කරයකට තේ ගස් 10යි 12යි තියෙන්නේ. එහෙම නැත්නම් කැලේ සම්පූර්ණ වැවිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වතු ආශ්‍රිත ප්‍රදේශයේ අපි ගත්තොත් එක ලයින් කාමරයක ඉන්න විශාල පිරිසක් එක ලයින් කාමරේ ඉන්න පවුල් දෙක තුන ඉන්නවා තරුණ පිරිස ඉන්නවා. මේ අය සියලු දෙනා කුලී වැඩට යන්නේ. ගොඩක් හරියේ අපි දකින විදිහට කුලී වැඩට යන්නේ. එතකොට මේ වතු කරේ තියෙන ඉඩම් මේවා කොටස් කරලා යම් ක්‍රමයකින් අක්කරේ අක්කරේ හරි ඒ අයට ලබා දුන්නොත් ඒ තේ ටිකක් හිටව ගන්න, කුරුදු ගහක් හිටව ගන්න, එහෙම නැත්නම් ගම්බිරිස් ටිකක් හිටව ගන්න, එහෙම දුන්නොත් ඒ අයට විශාල ආදායමක් ගන්න පුළුවන්. ඔබතුමාම කිව්වා ගම්බිරිස් අක්කරේකින් රුපියල් ලක්ෂ 21ක් ගන්න පුළුවන් කිව්වා අවුරුද්දට, නේද? එතකොට ඒ වගේ ගම්බිරිස් හරි මොනවා හරි වවලා ඒ අයගේ ජීවන තත්ත්වය නකා සිටව ගන්න ඒ අයටම පුළුවන් වෙනවා. එතකොට රජයකින් කියලා උදව් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නවා අවුරුදු 100 ගණක් තිස්සේ මේවා මුඩු බවට පත් වෙලා තියෙනවා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා අපි විපක්ෂ නායකතුමා ඉස්සර ප්‍රකාශ කරා අපේ ආණ්ඩුවත් තුළ අපි මේවා මේ ප්‍රදේශවල ඉන්න ජනතාවට දීලා ඒවා අපේ අපනයන ආදායමක් ලෙස ලබා ගන්න පුළුවන් විදිහට සකස් කරනවා කියලා. ඉතින් මම අහනවා මේ අවස්ථාවේදී ඔබතුමාලාගේ ආණ්ඩුවෙන් ඒ ගැන ගන්න පියවර මොකක්ද කියලා මම දෙවෙනි ප්‍රශ්න වශයෙන් අහනවා.
ගරු අමාත්‍යතුමා, ගරු කතානායකතුමනි, මෙතුමා කියන කාරණේ යම් කොටසක් සත්‍යයක් තියෙනවා. මොකද වතුකම්කරු ජනතාවට පහුගිය ඉතිහාසයේ ඔවුන්ට වතු වලින් ඈත් වෙලා කුලී වැඩවලට යන්න සිද්ධ වුණා. ඒකත් දැන් යම් මට්ටමින් දැනට සිදුවෙන බව මම පිළිගන්නවා. ඒක ප්‍රධාන වශයෙන්ම ගරු කතානායකතුමනි සිදුුනේ වතුකම්කරු ජනතාවට ජීවත් වෙන සරලන වැටුපක් ලබා නොදීමේ හේතුව නිසා. එතකොට අපි දන්නවා ඔබතුමාලගේ පාර්ශ්ව නියෝජනය කරන මන්ත්‍රීවරු ඉන්නවා මලේගම් ප්‍රජාව. එතුමාලයි ඔබතුමාලට එක්කහු වෙලා ඔවුන්ට ජීවත් වෙන සරලන වැටුපක් දෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් ලංකා ඉතිහාසයේ අපි දන්නවා වතුකම්කරුවෙක් වැටුපක් වැඩි කරගන්න ගියාම මේ රටේ ආර්ථිකයත් යම් විදියට බලපෑමකට ලක් කරලා ආර්ථිකය දුර්වල කරලා එක්ක දළු නෙලන එක නවත්තලා උද්ඝෝෂණ වලට ගිහිල්ලා කර්මාශාලාවල වැඩ නවත්තලා එහෙම සටන් කරලා තමයි සමාජයට වතුකම්කරුවා වැටුපක් වැඩි කරගන්න ලැබුවේ. එතකොට ඒමත් සටන් කරාම සමහරලාට හිස්සතින් තමයි ගෙදර යන්න උනේ. සමහරලාට රුපියල් 10ක් 50ක් රුපියල් 100ක් වතු වැටුප කම්කරුවෝ වැඩි කරලා දුන්නා. නමුත් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය සේවකයෝ ගත්තත් වතුකම්කරුවා ගත්තත් උද්ඝෝෂණයක් නොකර පෙස්සමක් ගහන්න නැතුව වැඩ වර්ජනය නොකර පාසල් වහන්න නැතුව රෝවල් වහන්න නැතුව දළු කඩන එක නවත්තන්න නැතුව කර්මාන්සාලාවල වැඩ නවත්තන්න නැතුව ආර්ථිකය බිඳ වට්ටන්න නැතුව ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන රජයක් මේ රටේ ඇවිල්ලා තියෙනවා. එන වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් ආපු එකේ වටිනාකම වතුකම් කරුවත් අඳුරගෙන තියෙනවා. එන ලංකාවේ පළවෙනි වතාවට වතුකම් කරුවගේ වැටුප වැඩිම වැඩි ගානකින් වැඩි කරේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ රජයේ යටදී. ඒ අනුව තමයි මේ ජනවාරි මාසේ ඉඳන් රුපියල් දෛනික වැටුප අපි රුපියල් 400කින් වැඩි කරලා තියෙනවා. පළවෙනි වතාවට රජියත් දිරිදීමනාවක් ඇතුළු රුපියල් 200ක් ලබා දෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් මාසෙකට මම සමහර කම්කරුවෝ හම්බුණා වතුකම්කරුවෝ මේ වැටුප් වැඩි කිරීම නිසා මාසෙට රුපියල් 12000 වැඩි වැටුප් ලබන කණ්ඩායමක් ඉන්නවා. එහෙනම් වෙනදට වැඩිය දැන් යම් ප්‍රවණතාවයක් තියෙනවා. වත්තේ වැඩ කරන්න කම්කරුවෝ යන ප්‍රවණතාවයක් පේනවා. ඒක ඔබතුමාගේ ප්‍රශ්නේ එක කොටසකට මම උත්තරයක් දුන්නේ. ඊළඟට ඔබතුමා ඇහුවේ මේ ඌනෝපයෝගිත වතුකරේ තියෙන ඉඩම් වලට මොකද කරන්න කියලා. ඒ ඉඩම් වලට දැන් මෙතරම් ජනාධිපතිතුමා ඇවිල්ලා පැහැදිලි කරා ඌනෝපයෝගිත කියලා ඉඩම් જાතියක් ලංකාවේ තියෙන්න බෑ. අපේ රටේ තියෙන වටිනාම ප්‍රාග්ධනයක් වටිනාම සම්පතක් හැටියට ඉඩම අඳුරගෙන තියෙනවා. මේවා එක්කෝ වගා කරන්න ඕනේ, එක්කෝ මේවා සංචාරක ව්‍යාපාරයට යන්න ඕනේ, එක්කෝ මේවා කර්මාන්ත වලට යන්න ඕනේ. ඉතින් ඒ ප්‍රතිපත්තියට අනුව දැන් අපි කටයුතු කරමින් තියෙනවා. දැන් මගේ අමාත්‍යංශේ තියෙනවා ජනවසම, රාජ්‍ය වැවිලි සංස්ථාව, ඇල්කඩුව ප්ලාන්ටේෂන් වගේ අපේ වැවිලි සමාගම් තියෙනවා. ඒ වගේ ඌනපයෝගිත ඔබතුමා කෝ වගේ ඉඩම් තිබුණා. ඒවා දැන් අපි ඉස්සර වගේ තියන් ඉන්නෙත් නැහැ. දේශපාලන හිතවත්කමට ඥාතිකම් වලට දෙන්නෙත් නැහැ. එහෙනම් දැන් අපේ අමාත්‍යංශේ වට දෙකක් ප්‍රසිද්ධ පත්‍ර දැන්නින් දාලා ආයෝජකව කැඳෙව්වා. දැන් මේ පහුගිය 30 වෙනිදා අපි අක්කර 12500ක් ආයෝජන කැඳවලා අවසන් කරා. ඉතින් මේ රටේ ආයෝජනය කරන්න කැමති තරුණ තරුණියන් අපේ රටේ ප්‍රවේශියන් ඒවට ඉල්ලුම් කරලා තියෙනවා. එනෝ ඒ කට්ටියගේ සුසුකම් බලලා අපි ඒ ඉඩම් ලබා දෙනවා. ඉතින් දැන් මං ගාව ඉන්න මේ කර්මාන්ත ඇමතිතුමා ඔය නිතරම වැඩ කරන එකක් තමයි කර්මාන්ත වලට ඉඩම් දෙන්න මැණික් ව්‍යාපාර සඳහා ඔබතුමාලා වගේ ප්‍රදේශ වල ඉඩම් ලබා දෙන්න කියලා. දැන් එතුමලත් ඒ වගේ ආයෝජකන්ට පෙන්වා දීලා තියෙනවා අපේ ඉඩම් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව අපි මේ ඉඩම් ඇත්තටම වගා කරන්න පුළුවන් යම් කර්මාන්තයකට යොදවන්න පුළුවන් ආයෝජනයක් කරන්න පුළුවන් අයට ලබා දෙමින් තියෙනවා. තව අපි කෙටි කාලයක් තුළ මේ ඉඩම් ලබා දෙන්න තව බලාපොරොත්තු වෙනවා. මොකද අපි පහුගිය 30 වෙනිදායින් අවසන් වුණේ හෙක්ටයාර් 20ට වැඩි ඉඩම් ලබා දීම. අපි අක්කර 10ට අඩු ඉඩම් කොටස් ලබා දීමේ පත්‍ර දැන්වීම තව කෙටි කාලයක් තුළ අපි දානවා. එතකොට අපේ සමාජ විදේශගත වෙච්ච ශ්‍රී ලාංකිකයන්ට තමන් හම්බ කරගත් මුදලින් අක්කර 10ක අක්කර 5ක වගාවක් ව්‍යාපෘතියක් කර්මාන්තයක් සංචාරක ව්‍යාපාරයට යොදවන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔවුන්ටත් ඉඩම් ලබා දෙන වැඩපිළිවෙලක් අපි තියෙනවා. ඒ නිසා අපි මේ ඉඩම් පළදායි ලෙස යෙදවීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඔබතුමාලගේ පක්ෂෙත් ඒ වගේ ප්‍රතිපත්තියක් තියෙනවායි කියලා ඔබතුමා කිව්වා. එහෙනම් ඔබතුමාලා බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. ඉතින් ඒ ජනතාව වරමක් දුන්නොත් තමයි හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. අපට නම් පේන්නේ නැහැ එහෙම වරමක් ඔබතුමාලට හිමි වෙයි කියලා. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 5 ගරු අබුබකර් රාතම්බව මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා.
ஒருவே சபாநாயகர்களே எனது கேள்விகளை கேட்கின்றேன்.
ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. අයන්න 1 සායින්ද මරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකර ඇති අතර කල්මුණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඉස්ලාමාබාද් හා පෙරිය නීලාවනයි සුනාමි නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකර ඇත. පෞද්ගලික ආයතන මගින් ඉස්ලාමාබාද් සුනාමි නිවාස ඉදිකර ඇති අතර පෙරිය නීලාවනයි සුනාමි නිවාස යෝජනා ක්‍රමය ඉස්ලාමික් රිලීෆ් ලෙස හඳුනුල් ලබන රාජ්‍ය නවන සංවිධානය මගින් ඉදිකර ඇත. මෙම නිවාසයන්හි මූල්‍ය අපහසුකම් අක්‍රීය තත්ත්වයේ පවතින බව වාර්තා වී ඇත. අයන්න 2 ඉස්ලාමාබාද් හා පෙරිය නීලාවනයි සුනාමි නිවාස ක්‍රමය තුළ ඉදිකරන ලද අපවහන පද්ධතිය හා අපජල පද්ධතිය දැනට කක්‍රීය තත්ත්වයට පත් වී ඇති බැවින් සෞඛ්‍ය ගැටලු මතුවී ඇති අතර ජලය රඳා පවතීම නිසා මදුරුවන් බෝ වීම අවදානම වැඩි වී ඇත. බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස යෝජනා ක්‍රමය තුළ ගං අතුර ප්‍රශ්න වාර්ෂික වර්ෂාපතන හේතුවෙන් වාර්තාවන අතර මෙම යෝජනා ක්‍රමය අක්කර 50ක කුඹුරු ඉඩම් ගොඩකර ඉදිකර ඇති බැවින් මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති අතර ජලය ඒකරාශී වීම හේතුවෙන් රෝග පැතිර යාම මදුරුවන් බෝ වීම හා සෞඛ්‍ය ගැටලු මතුවී ඇති බව වාර්තා වී ඇත. අයන 3 ඉස්ලාමාබාද් පෙරිය නීලාවනයි සුනාමි නිවාස ක්‍රමය තුළ සෞඛ්‍ය ගැටලු පැවතීම හේතුවෙන් විටිවිඳ රෝගී තත්ත්වයන් වාර්තා වී ඇති බව කල්මුණ ප්‍රාදේශීය ලේකම් විසින් වාර්තා කර ඇත. බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස යෝජනා ක්‍රමය තුළ ගං වතුර තත්ත්වය හේතුවෙන් වැඩි කාලයක් ජලය රැඳී සිටීම නිසා ඩෙංගු සහ ජලය මගින් බෝන රෝගී තත්ත්වයන් වාර්තා වී ඇති බවත් ළමුන් කාන්තාවන් හා වැඩිහිටියන් මේ නිසා පීඩාවට පත්ව ඇති බවත් වාර්තා වී ඇත. අයන්න 4 බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස යෝජනා ක්‍රමය තුළ තනි නිවාස ඉදිකර ඇත බැවින් සහාධිපත්‍ය දේමල දේපල කමිටුව ආධාර නොවන අතර අක්‍රීයව පැවති ඉස්ලාමාබාද් පෙරිය නීලාවනයි සුනාමි නිවාස ක්‍රමවල සහාධිපත්‍ය දේපල කමිටු මේ වෙන විට සක්‍රිය කර රැස්වීම පවත්වා ඇත. ආයන්න 1 බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස යෝජනා ක්‍රමය තුළ වර්ෂාපතනය ඇතිවන කාලවකවානු තුළ කලමුණ මහනගර සභාව මගින් සියලුම කණු පද්ධති ශුද්ධපවිත්‍ර කරමින් කීඩා මුලයි ගඟට ජලය බැහැර කිරීම සඳහා කටයුතු කර ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මදුරුනාශක දුම් ගැසීම ඇතුළු මදුරුවන් බෝවන ස්ථාන පවිත්‍ර කිරීමට මෙන්ම සැල්වීනියා හා ජපන්ජබර් ඉවත් කර ජලය බැස යාම ක්‍රමවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තු මගින් කටයුතු කරයි. ඉස්ලාමාබාද් පෙරිය නීලාවනයේ සුනාමි නිවාස ක්‍රමයෙහි අපවහන පද්ධතිවලද ගැටලු පවතින අතර තාවකාලික විසඳුම් ලෙස කල්මුණ මහනගර සභාව විසින් අධිකරණ නියෝග අනුව මිලියන 5කට ආසන්න මුදලක් වැය කරමින් වෙනම වැසිකිළි ටැංකිය ඉදිකර ඇති බවත් ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා 75,000ක මුදලක් ලබා දී ඇත බවත් දන්වා ඇත. තවද පෙරිය නීලාවනයේ නිවාස යෝජනා ක්‍රමය තුළ විමධ්‍යගතය වැඩසටහන මගින් වැසිකිළි ටැංකිය 8ක් පමණ ඉදිකර ඇත. ආයන්න දෙක බොලිවේරියන් ගම්මානී යේචීරි නිවාස යෝජනා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම හෝ වැඩිදිනු කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධයෙන් කමිටුව එහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු පත්කර වාර්තා කැඳවීමට කටයුතු කර ඇත. ඒ අනුව මේ සම්බන්ධව තවදුරටත් කටයුතු කරනු ඇත. තවද ඉස්ලාමාබාද පෙරේ නීලාවනේ සුනාමි නිවාස යෝජනා ක්‍රම සඳහා මේ ආකාරයෙන් තාක්ෂණික කමිටු පත් කරමින් සුදුසු පියවර ගැනීමට තීරණය වී ඇත. ආයන්න තුන තවදුරටත් තාක්ෂණික විෂය සම්බන්ධ සැලකට ගත යුතු කරුණු පවතින බැවින් අවශ්‍ය ඉදිකිරීම් වසර දෙකක කාලයක් තුළ අවසන් කිරීමට හැකි බව වාර්තා කළ තිබෙනවා. ආයන්න හතර බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස ක්‍රමය යෝජනා ක්‍රමය තුළ මේ අදාළ නොවන අතර ඉස්ලාමාබාද පෙරිය නීලාවනේ සුනාමි නිවාස යෝජනා ක්‍රම සඳහා මේ වෙන විට සහාධිපත්‍ය දේපළ කැමරු රැස්වීම් 2026 ජුනි 12 2026 ජුනි 13 දින පවත්වා සක්‍රිය කිරීමට කටයුතු කර ඇති බව කලමුණ ප්‍රාදේශීය ලේකම් විසින් දන්වා වාර්තා කර ඇත. අයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
සභා අමචර අවர்களே எனது முதலாவது கேள்வி கல்முனை மாநகர சபை பெருமளவு மக்கள் தொகையை கொண்ட ஒரு பிரதேசமாகும். கடந்த கால ஆட்சியிலே கல்முனை மாநகர சபையில் பல்வேறுபட்ட ஊழல் மோசடி சம்பவங்கள் நடைபெற்றிருக்கின்றன. அந்த விடயங்கள் இப்போது நீதிமன்றத்திலே விவாதிக்கப்பட்டுக் கொண்டிருக்கின்றது. இந்த சந்தர்ப்பத்திலே கடந்த கால ஆட்சியாளர்கள் கல்முனை மாநகர சபை தொடர்பாக அதனுடைய நிர்வாகம் தொடர்பாக எந்தவிதமான நடவடிக்கைகளும் எடுக்காத சந்தர்ப்பத்திலே அங்கிருக்கின்ற மக்கள் பல இன்னல்களை அனுபவித்து வருகின்ற ஒரு சந்தர்ப்பம். குறிப்பாக அங்கு மாநகர ஆணையாளர் இல்லை, பதில் கடமை புரிகின்ற மாநகர ஆணையாளர் காணப்படுகின்றார். அதுபோன்று பதில் கடமை புரிகின்ற பிரதி ஆணையாளர் காணப்படுகின்றார். சுகாதார அதிகாரி அங்கு இல்லை. அது மாத்திரமல்ல, கல்முனை தெற்கு முஸ்லீம் பிரதேச செயலக பிரிவிலே அங்கும் பதில் கடமை புரிகின்ற பிரதேச செயலாளரே காணப்படுகின்றார். அவை இவ்வாறு பல வெற்றிடங்கள் அங்கு காணப்படுவதனால் கல்முனை மாநகர சபைக்கு உட்பட்ட மக்கள் பல்வேறு இன்னல்களை அனுபவிக்கின்றார்கள். இது தொடர்பாக எதிர்காலத்தில் எடுக்க இருக்கின்ற நடவடிக்கைகள் என்ன?
கரு கதாநாயகத்துமணி அப்ப ගරු ඇමතුමාට මේ ඇතුමාගේ ප්‍රශ්නය වාර්තා කරන්නම්. ආණ්ඩු පක්ෂ සංවිධායක ලේකම් කාර්යාලයෙන් එම ප්‍රශ්නය ඇමතුමාට ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
ගරු මන්ත්‍රීතුමා,
එනද இரண்டாவது கேள்வி. ගරු அமைச்சர் அவர்களே, சாய்ந்தமருதுக்கான நகரசபை தொடர்பான உச்சநீதிமன்ற தீர்ப்பின் பிரகாரம் 2 மாதங்களுக்குள் சாய்ந்தமருது நகரசபை கல்முனை மாநகர சபைக்கான எல்லைகள், வட்டார எல்லைகள் மற்றும் அவைகளுக்கான இலக்கங்கள் தொடர்பான விடயங்கள் அடங்கிய 2 மாதங்களுக்குள் சமர்ப்பிக்கப்பட்டு சாய்ந்தமருது நகரசபை கல்முனை மாநகர சபைகளுக்கான தேர்தல் நடத்தப்பட வேண்டும் என கேட்கப்பட்டுள்ளது. இது உயர்நீதிமன்ற தீர்ப்பாகும். எனவே இப்போது 2 மாதங்கள் நிறைவு பெற்றுள்ள நிலையில் எல்லை நிர்ணயங்கள் தொடர்பான தற்போதைய நிலைமைகள் என்ன, மேலும் இச்சபைகளுக்கான தேர்தல்கள் எப்போது நடத்தப்படக்கூடிய சாத்தியப்பாடுகள் உள்ளன என
வினாவுகின்றேன்.
கதாநாயகத்துமணி எம பிரசாத் கரு பரிபாலனமத்துமாட்ட அப்ப வார்த்தா கரண்ணா மே இதுமா அஹலத்தின முல் பிரசாரதாலவ கத்தோத் මේ පිළිබඳව යම් කොටසක් නාගරික සංවර්ධන අමාත්‍යාංශ උපදේශකාරක සභාවේදී මතු වුණාට පස්සේ මේවා ඉතාමත්ම අවිධිමත්ව ගොඩනගපු නිවාස පද්ධති, එවයින් සුවිශාල සමාජ ගැටලු ඇති වෙලා තිබෙනවා, මහජන මුදල් නාස්ති කළා තිබෙනවා, ජනතා පීඩාවටපත් වෙමින් තිබෙනවා. ඒ නිසා අපි යම් මැදිහත් වීමක් යම් අම්පාර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් මේක ඉදිරිපත් කරාට පස්සේ කරා. අපි හිතනවා අපි වාර්තා කරන්න ඉතිරි කරුණු පළාත් පාලන ඇමතිවරයා.
ප්‍රශ්න අංක 6, ගරු ආර්.ජී. විජේරත්න මහතා, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා මතු කරලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සූදානම්. ප්‍රශ්න අංක ආ, රෝමිලකං අංක 1 පිළිතුර ඔව්, රෝමිලකං අංක 2 පිළිතුර නැත, රෝමිලකං අංක 3 පිළිතුර ඔව්, ඒ ප්‍රශ්නේ දිහා අහන්නේ මේ කියන පල්ලෙමලුව කියන ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඔප්පු ලබා දීම ප්‍රමාද වී තියෙන්නේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව නැති නිසාද කියලා අහන්නේ පිළිතුර ඔව් පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් තුළ ගරු මන්ත්‍රීතුමනි පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන්ට ස්ථිර ලෙස මෙම භූමිය බෙදා වෙන් කර දීම ගැටලු සහගත මෙන්ම පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව එසේ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත නෛතික බලයක්ද නොමැතිවීම තමයි මේකට හේතුව ප්‍රොමිලකංගක 4 මෙම කාරණය සම්බන්ධයෙන් යම් සහනදායී පියවරක් ගන්නේද කියලා ඔබතුමා විමසනවා පිළිතුර මෙම සංරක්ෂිත භූමියේ පදිංචි ජනතාවගේ මානුෂික අවශ්‍යතා මත දැනට පවතින ඉදිකිරීම්වල ප්‍රතිසංස්කරණ සහ නවාංග එකතු කිරීම වැනි කාර්යයන් සඳහා පුරාවස්තු ආඥා පනත යටතේ අනුමැතිය ලබා දීලා තිබෙනවා ලබා දෙන්නත් පුළුවන් යම් කිසි අලුතෙන් පුංචි කොටසක් එකතු කරන්න එම භූමියේ නව ඉදිකිරීම් පතල් කැණීම් ගල් කැඩීම් සහ පිපිරවීම් යන කාර්යයන් සඳහා පුරාවස්තු ආඥා පනත යටතේ අවසර ලබා දීමට හැකියාවක් නැහැ ප්‍රශ්න අංක ආ නොයසෙනම් මන්ද අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා පිළිතුර සම්බන්ධයෙන් ඇත්තට මේ ප්‍රශ්නය මෑත කාලීනව ඇති වෙච්ච එකක් නෙමෙයි පරම්පරා දෙකකට විතර අතීතයට විහිදෙන ප්‍රශ්නයක් ඒ ගැටලුව තමයි පුරාවිද්‍යා සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන්න පෙර ආතුව තමයි මේ පුද්ගලයෝ පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ. ඒතකොට ඒ කාලේ පැවතිච්ච රජයන් ඒ ගැන කල්පනා නොකර තමයි මේක කලාපයක් බවට ප්‍රකාශයට පත් කරේ. ඇත්තටම තිබුණා ඒ සඳහා මොකක් හරි විකල්ප විසඳුමක් ඔවුන් වෙන ස්ථානයක පදිංචි කරවීම හෝ මොකුත් කරේ නැහැ. ඒ වකවානුව තුළ ඒ නිසා ඇති වෙලා තියෙන තත්ත්වය තමයි දැන් ඔවුන්ට අඩුම ගානේ අත්‍යවශ්‍ය පහසුකම් සඳහා වැසිකිලි වලක් හාරා ගැනීම පවා අහිමි වෙලා තියෙනවා. ඒ නිසා අපේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව විදිහට තීන්දුවක් ගත්තා එම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති නිසා ඔවුන්ට යම් බලපත්‍රයක් හෝ ලබා දුන්නොත් ඒ පුද්ගලයන්ට මින් ඉදිරියට මොනවා හෝ සහනදායි වැඩපිළිවෙලක් ගන්නකොට අඩු ගන්න හිමිකමක් හරි තියෙනව නේද කියන්නේ. ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ විදියට යම් එකඟතාවයක් දක්වන්න පුළුවන්ද කියන එක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු අමාත්‍යකරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා ඒ ප්‍රශ්නය ගැන. අතනව ගරු මන්ත්‍රීතුමා විමසන්නේ තමන්ගේ ප්‍රදේශයේ තිබෙන ඇත්ත ප්‍රශ්නයක් පොළවේ තිබෙන ජනතාව මුහුණ දෙන මේවට විසඳුම් සොයා ගන්න තමයි අපි පනත් කෙටුම්පත් එක්ක තර්ක කරමින් සංශෝධන ගෙන එමින් කළ යුතු වෙන්නේ උත්සාහ කරන්නට ඕන. ඔබතුමාට අවසර දෙන්න පොඩි කරුණක් පැහැදිලි කරන්න. ඔබතුමා පැහැදිලි කරා ජනතාව පදිංචි වෙලා හිටියා. ඉන් පස්සේ මෑත කාලෙක තමයි මේක ගැසට් මගින් පළ කරන්නේ පුරාවිද්‍යා ප්‍රදේශයක් කියලා. ඒවා එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඒකට හේතුව මුළු ශ්‍රී ලංකාවේම තිබෙන පුරාවස්තු ප්‍රමාණය ගවේෂණය කරලා තවම අවසන් කරලා නැහැ ස්මාරක හඳුනා ගැනීම. එතකොට අපට සිද්ධ වෙනවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ ප්‍රදේශවල කටයුතු කරනකොට පුරාවස්තු ස්මාරක මුණ ගැහුණට පස්සේ පනත ප්‍රකාරව ගැසට් කරලා ඒවා කෙබඳු තැන්ද කියලා නම් කරන්න සිද්ධ වෙනවා. ඔබ පැහැදිලි කරා හරියටම මේ ස්මාරක පෙනෙන්නට තිබියදී පවා මේ ප්‍රදේශවල ජනතාවට පදිංචි වෙන්න ඉඩ දීලා නීති රීති දිහා නොතකලා මේ 1940 පුරාවස්තු ආඥා පනත මේක ඊයේ පෙරේ දෙකක් නෙමෙයි එසේ තිබියදී තමයි මේ වියවුල හදලා තිබෙන්නේ. මේක හඟුරංකිත පල්ලෙමලුවට විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අනුරාධපුරයේ ඇතුළු නුවර උඩමළුව ප්‍රදේශයේ හැම තැනම මේවා මේ ගැටලු උඩුදුවලා තිබෙනවා. නමුත් අපි දැන් මේකට අභිමුඛ වෙලා තිබෙනවා ජන ජීවිතය සහ ආඥා පනත අතර ඝර්ෂණය තේරුම් ගනිමින් සංකීර්ණතාවත් තේරුම් ගනිමින් මේ ගැටලු ජනතාවට සහනයක් ලැබෙන විදිහට විසඳන්නේ කොහොමද කියලා සම්බන්ධීකරණ කමිටුවෙන් ගත්තු තීරණය ඔබතුමා අපට දැනුම් දෙන්න. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීතිංශය සමග සාකච්ඡා කරලා ඒ ගැන කටයුතු කරන්න පුළුවන්. මොකද ගරු කතානායකතුමනි පුරාවස්තු ආඥා පනත සහ අපේ දෙපාර්තමේන්තුවේ පනත කැබිනට් අනුමැතියෙන් දැන් සංශෝධනයට බඳුන් වෙමින් තිබෙන කාලයක්. මේවා විමසන්න හොඳම කාලයක් කියලායි මාත් හිතන්නේ.
ගරු මන්ත්‍රීතුමා
ඇත්තටම ජනතාවාදී රජයක් විදිහට ජනතාවගේ ප්‍රශ්න සැබැවින්ම හඳුනාගෙන ඒ සඳහා සාර්ථක පිළිතුරක් ලබා දීම සම්බන්ධයෙන් ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි මේ විදිහටම ගත්තහම ඇත්තටම බොහෝ පුරාවිද්‍යා සංරක්ෂිත ප්‍රදේශවල එක්ක අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නවා. එහෙමත් නැත්නම් ඒ ඉඩම් පිළිබඳව තාම නිර්වුල් වීමක් නැතුව තියෙනවා. ඒ නිසා පොදුවේ වර්තමාන රජයේ විදිහට මේ සඳහා යම් වැඩපිළිවෙලක් අරගෙන තියෙනවාද කියලා.
ගරු කථානායකතුමනි, පොදුවේ අරන් තිබෙන වැඩපිළිවෙලේ ප්‍රධානම පියවර තමයි පනත සංශෝධනය කරන්න කැබිනට් අනුමැතිය අරගෙන විද්වත් පිරිස් අතරේකපත් කරලා ඉන්පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් යොමු කරලා නැවතත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවට ගෙන එන එක. එතකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පනතත් ආනුෂාංගිකව එතනටම ගැලපෙන මධ්‍යම සංස්කෘතික අරමුදල් පනතත් දෙකම මේ දිනවල සංශෝධනයට බඳුන් වෙවි තිබෙන්නේ. ඒක තමයි ප්‍රධානම ප්‍රවේශය විය යුත්තේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න. මොකද අනවසර ඉදිකිරීම් කියන වචනය පවා ටිකක් හිත් රිදවන යෙදුමක්. ඒ අනවසර වෙලා තිබෙන්නෙම නුසුදුසු තැනක ජනතාව පදිංචි කරපු නිසා. ඒක දැන දැනම අපරීක්ෂාකාරීව ඇතැම් දේශපාලන වාසි තකා ඒ දේවල් සිද්ධ වෙන්න ඉඩ ඇරලා බලා සිටීම තමයි සිදු වෙලා තිබෙන්නේ. දැන් ඒ සංකීර්ණත්වය අපි අභිමුව තියෙන නිසා අපි ඒකට මුහුණ දෙමින් ඉන්නවා. දැන් ඔබතුමා විමසන මේ පල්ලෙමලුව රජමාලිගා භූමිය ඒක මොනතරම් ඓතිහාසික ස්ථානයක්ද කියනවනම් පැරණි රජමාලිගා භූමිය අදින් වසර 430කට පමණ පෙර මහනුවර යුගයේ රජවරුන් දස දෙනෙක් වසර 200ක් පමණ භාවිත කළ භූමියක්. එතකොට ඒක මීට වසර කිහිපයකට කලින් නම් අපි හඳුනගෙන ගැසට් කරන්නේ. ඒ වෙනකොට විශාල ජනතාවක් එතනට ඇවිල්ලා තිබෙනවා නම් කොහොමද ඒක උනේ කියන එක අප විමසන්න ඕන. සම්බන්ධීකරණ කමිටු මීට කලිනුත් දිගට මේ ප්‍රදේශවල ක්‍රියාත්මක වුණා. මෙතන නිවාස 34ක් අනවසර භුක්ති විඳින ඉඩම් තියෙනවා එතන 11. මේ ඔක්කොටම අදාළ ලිපි ලේඛන මෙතන තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි. නමුත් අපේ ප්‍රවේශයක් තිබෙනවා මෙබඳු තැන් සියල්ල හඳුනගෙන නිසි පරිදි ජනතාවට ගැටලුවක් ඇති නොවන විදියට නැවත පදිංචි කරන්න. උදාහරණයක් හැටියට අනුරාධපුර ඇතුළු නුවර ගත්තොත් අපි ලෝලුගස්ස ප්‍රදේශයෙන් ඉඩම් තෝරගෙන නිවාස ව්‍යාපෘති හදාගෙන ජනතාවත් එක්ක ඒව සංවාද කරමින් ඔවුන්ට ගැළපෙන විදියට විරසකයක් ඇති නොවන විදියට නීති ආරක්ෂා වෙන විදියට ඓතිහාසිකත්වයත් රැකෙන විදියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. හඟුරංකිත ප්‍රදේශයටත් ඒ පිළියමම තමයි යෝජනා කරන්න වෙන්නේ. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 7 ගරු ධර්මප්‍රිය දිසානායක මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ අසීමිත.
ප්‍රශ්නයේ විමසනවා ගරු කථානායකතුමනි.
ගරු
කථානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නයේ අනු ප්‍රශ්න 8ක් තිබෙනවා. සමහර වෙලාවට පිළිතුරු දීර්ඝයි, ටික වෙලාවක් මේකට යයි. අයන්නේ 1 දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2025 මාර්ගෝපදේශ අංක 5 යටතේ දක්වා ඇති ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. ඒ අනුව යෝජිත ක්‍රමවේදය මෙසේය. නව ජල ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා ප්‍රජා විසින් ඉල්ලුම් කිරීම, අදාළ ප්‍රදේශය අවම වසර 10ක් තුළ ආවරණය නොවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවාන මණ්ඩලය මගින් සහතික කර ගැනීම හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන මගින් හෝ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බවට තහවුරු කර ගැනීම, අදාළ ප්‍රදේශයේ අවම වසර 10ක් තුළ ආවරණය නොවන බවට පළාත් පාලන කොමසාරිස්ගේ සහතික ලබා ගැනීම, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු අනුමැතිය ලබා ගැනීම, අවශ්‍යතාවය තහවුරු කිරීම, සමාජ සිතීම නිර්මාණය කිරීම, දෙපාර්තමේන්තු විසින් ශ්‍රේෂ්ඨ චාරිකාවක් සිදු කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ වාර්තාව සකස් කිරීම, ජල මූලාශ්‍රය හඳුනා ගැනීම සඳහා රජයේ පිළිගත් ආයතනයක් මගින් භූජල විද්‍යා පරීක්ෂණ සිදු කිරීම, ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම සහ බෙදාහැරීම් කාලය නිර්ණය කිරීම, ව්‍යාපෘති යෝජනාව සකස් කිරීම සහ ප්‍රධාන කාර්යාලයේ අනුමැතිය ලබා ගැනීම, ඉදිකිරීම සඳහා අවශ්‍ය පරිදි ශ්‍රම හා මූල්‍ය ප්‍රජාදායකත්වය ලබා ගැනීම, මෙහෙයුම් හා නඩත්තු ඉඩම් සඳහා මූල්‍ය ශක්තිතාවය සාහවුරු කිරීම, ප්‍රජාමූල සංවිධානයක් පිහිටුවීම හා ඒ මගින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම. අයන්නේ ප්‍රශ්නාංක 2 රජයේ මැදිහත් වීම, මූලික ප්‍රාග්ධන වියදම දැරීම, තාක්ෂණික සැලසුම් සැපයීම සහ මූලික යටිතල පහසුකම් ඉදිකිරීමට මූල්‍ය සහාය ලබා දීම සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ග්‍රාමීය ප්‍රජාදායකත්වය ශ්‍රමය සැපයීම, ව්‍යාපෘති පිරිවැයෙන් යම් ප්‍රතිශතයක් මුදලින් හෝ ද්‍රව්‍යමය වශයෙන් ලබා දීම සහ ව්‍යාපෘතිය නිම වූ පසු එහි මෙහෙයුම් හා නඩත්තු වගේ හිම් බාර ගැනීම. මේ දළ වශයෙන් ව්‍යාපෘති වේදමින් උපරිම වශයෙන් 20%කි. අයන්නේ ප්‍රශ්නක තුන ව්‍යුහය සභාපති ලේකම් භාණ්ඩාගාරික ඇතුළු නිලධාරී මණ්ඩලයක් සහ විධායක කමිටුවකින් සමන්විත වේ. මොවුන් ප්‍රජාව විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරගනු ලබයි. වගකීම ජලගාසු අය කිරීම, පද්ධතිය නඩත්තු කිරීම, ජල ආරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කිරීම, ජලමූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ විනිවිදභාවයකින් යුතුව ගිණුම් තැබීම හා දෙපාර්තමේන්තුව සමග මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් රජයේ පවතින සුරක්ෂිත පානීය ජලය සැපීම පිළිබඳවන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට සහාය වීම. ප්‍රසංග 4. ඔව්, සාමාන්‍යයෙන් ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව හරහා මෙම සම්බන්ධීකරණය සිදුවේ. ප්‍රාදේශ ලේකම් කාර්යාලය සහ පළාත් පාලන ආයතන මගින් ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් නිරවුල් කිරීම, ලියාපදිංචි කිරීම සහ නීතිමය සහාය ලබා දීම සිදු කරයි. දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා සහභාගී වන අතර යම් තීරණ ගැනීමේ ඉහරා සිදු කරනු ලබයි. ප්‍රශ්නාංක 5 අදාළ නොවේ. ආයන්නේ 1 ප්‍රජාජල ව්‍යාපෘති නියාමනය. ජාතික ප්‍රජාජල සැපයුම් දෙපාර්තමේන්තුව මගින් මෙම සංවිධාන අධීක්ෂණය කෙරේ. විගණනය සෑම ප්‍රජාමූල සංවිධානයක්ම වාර්ෂිකව මහා සභා රැස්වීමක් පවත්වා පරීක්ෂා කරන ලද ගිණුම් වාර්තා ඉදිරිපත් කළ යුතුය. මේ සඳහා වන මාර්ග උපදේශ දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇත. ප්‍රශංක 2. ඔව්, විගණනවලදී මූල්‍යක්‍රමිතා හෝ පරිපාලන දුර්වලතා අනාවරණය වුවහොත් ඒ පිළිබඳව පරීක්ෂණ සහ විමර්ශන පවත්වනු ලැබේ. ප්‍රශංක 3. අදාළ නිලධාරී මණ්ඩලයේ විසුරුවා හැරීම හෝ අලුතින් පත්කිරීම, අයතලෙස පරිහරණය කළ මුදල් අය කර ගැනීම, අවශ්‍ය අවස්ථාවලදී නීතිමය පියවර ගැනීම සඳහා පොලිසියට හෝ අදාළ ආයතන වෙත යොමු කිරීම, මූල්‍ය කළමනාකරණය පිළිබඳව කමිටු සමාජිකයන්ට පුහුණුව ලබා දීම. එයන්න පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු ඇමතිතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමාගේ මේ දෙවැනි පිළිතුරත් එක්කන් සම්බන්ධයි. විශේෂයෙන්ම ඉතාමත්ම වැදගත් ජල ව්‍යාපෘතියක් මේ ප්‍රජාජල ව්‍යාපෘතිය. හැබැයි මෙම ප්‍රජාජල ව්‍යාපෘතිය අපේ ප්‍රදේශවල දැන් මේක මම කියන්න ඕනේ, මේක ඉතිහාසයේ ඉඳලා දිගෑරෙන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේදී පසුගිය කාල සීමාවේ මේක ඇතුලේ අන්ත දූෂිත වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. දැන් වර්තමානයේ මේක අපි වෙනස් කරගෙන යමින් පවතිනවා. නමුත් අපේ බල ප්‍රදේශය තුළ අපි සම්බන්ධීකරණ කමිටු වලට සහභාගී වෙද්දී අපිට දකින්න තියෙන කාරණයක් තමයි මෙම ප්‍රජාජල ව්‍යාපෘති සමහර ව්‍යාපෘති ඉතාමත්ම අසාර්ථක තත්ත්වයට, අසතුටුදායක තත්ත්වයට පත් වෙලා තියෙනවා. හේතුව තමයි ඒකට සමහර පසුගිය කාල සීමා හිටපු දේශපාලන අධිකාරිය අතගහලා ඒවා ඔවුන්ගේ පුද්ගලික බූදලයක් බවට පත් වෙච්ච අවස්ථාවල් තියෙනවා. දැන් මේවා අපි සම්බන්ධීකරණ කමිටු වල කතා කරලා සමහර දේවල් සම්බන්ධයෙන් අපි විගණනයට ලක් කරන්න කියලා කිව්වට එහෙම වාර්තා නැහැ. සමහර තැන්වල වාර්තා අස්ථානගත වෙලා තියෙනවා. මේ يعني ගිනි තියලා තියෙනවා. මේ විදිහට විවිධ කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. මේ විදිහට ලක්ෂ ගාණක් මේ ව්‍යාපෘති වලට සම්බන්ධව මුදල් ගනුදෙනු සිද්ධ වෙනවා. මේ මුදල් ගනුදෙනු අවිධිමත් විදියට සිද්ධ වෙනවා කියන එක අපිට පේන්න තියෙනවා. ඒක නිසා මම ඔබතුමාගේ විමසීමක් කරනවා. අන්න ඒ සඳහා ඔබතුමා කිව්වා ඒකට ක්‍රමවේදයක් තියෙනවා කියලා. නමුත් පසුගිය කාල සීමාවෙත් ගිය සම්බන්ධීකරණයට පෙර සම්බන්ධීකරණයේදීත් අපි ප්‍රශ්න කරා යම් ජල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන්. එම ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න වැඩ කටයුතු කරලා නැහැ. ඒවා ආපහු මේ ඒක ක්‍රියාත්මක වෙන ආකාරය ප්‍රශ්නකාරී බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට අහනවා, ඒ විදිහේ කටයුතු වලට මේ ජල ව්‍යාපෘති පරණ පටන් ගත්තුවා ක්‍රියාත්මක වීමේදී සිදුවෙන දුර්වලතාවලට අපි වර්තමානයේ ගන්නා වූ පියවර මොකක්ද කියලා.
කරු අමාත්‍යතුමා.
කතා නැකතුමනි, එතුමා මේ ප්‍රජාජල දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ අපි දන්න රටපුරා තියෙනවා ග්‍රාමීය ජල ව්‍යාපෘති. ඒ ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මේ ප්‍රශ්න අහන්නේ. අපි කොහොමදත් මේ ඉදිරි වසර තුන ඇතුළත පානීය ජල සැපයුම් ක්ෂේත්‍රයේ, පානීය ජලය ජනතාවට ලබා දෙන ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දැනටමත් අපි බොහෝ වැඩකටු ආරම්භ කළා තියෙනවා. ඒකෙදි මේ ප්‍රජා ජල සැපයීම් දෙපාර්තමේන්තුවේ අනිවාර්ය වෙනස්කම් කළ යුතුයි. මේ කියන කතාව ඇත්ත. රටේ තියෙනවා ප්‍රජා ජල සැපයීම් මේ ග්‍රාමීය ජල ව්‍යාපෘති 4000ක් විතර. සමහර ඒවා දැන් දෙපාර්තමේන්තුවෙන් ගිලිහිලා, සමහර ඒවා අක්‍රියයි. ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ යටතේ දැනට යම් මට්ටමකින් හෝ ක්‍රියාත්මක වෙන 3800ක් විතර ව්‍යාපෘති තියෙනවා. මෙතන ගැටලුවක් තියෙනවා. මේ ප්‍රජා ජල දෙපාර්තමේන්තුව හදලා තියෙන්නේ වෝට බෝඩ් එකේ, එහෙම නැත්නම් ජල සම්පාදන මණ්ඩලය ඇතුලේ තිබුණු ග්‍රාමීය ජල ඒකකයේ කඩලා තමයි දෙපාර්තමේන්තුව හදලා තියෙන්නේ. නමුත් හැදුවට ඒක දෙපාර්තමේන්තුවක් නෙවෙයි ඇත්තටම. ඒ නිසා මේ දෙපාර්තමේන්තුවට පනතක් ඕනේ, ආයතන ව්‍යූහයක් ඕනේ, ඒකට අදාළ නිලධාරීන් ඕනේ. ඒ නිසා අපි ඒකේ මූලික වැඩ කටයුත්තක් විදිහට පනත මේ දෙපා ප්‍රජා ජල දෙපාර්තමේන්තුවට අදාළ පනත දැන් කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදපත් කරලා සම්මත කරන්න. ඒ සම්මත කරාට පස්සේ තමයි දෙපාර්තමේන්තුවට හැකි වෙන්නේ මේ ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන මේ ප්‍රජා ජල සමිතිවල ක්‍රියාකාරීත්ව නියාමනය කරන්න, ඒවා විගණනය කරන්න, ඒවල නිලධාරීන් පත් කරන කටයුතු සිද්ධ වෙනවද කියලා බලන්න. දැනට දෙපාර්තමේන්තුවට නෛතික බලයක් නැහැ මේ ප්‍රජා ජල සමිතිය වලට මැදිහත් වෙන්න. ඒක සීමා සහිතයි. ඒ වගේම තමයි දෙපාර්තමේන්තුව මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ දිස්ත්‍රික් කාර්යාල තිබුණාට ඒවා හරියට දෙපාර්තමේන්තුවකට අදාළ ව්‍යුහයකට නෙමෙයි හදලා තියෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි තීන්දුව ගන්න අරගෙන තියෙනවා. ඒ නිසා මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන කාරණා බොහෝ ප්‍රජා ජල මේ ව්‍යාපෘති වලට අදාළව හරි. නමුත් අපිට යම් කාලයක් ගන්න වෙනවා මේ නීතිම නෛතික පසුබිම හදාගන්න මේ දෙපාර්තමේන්තුවේ. අපි බලාපොරොත්තු වෙන එක මේවා ශක්තිමත් කරලා අයාලේ යන මේ ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘති නැවත ශක්තිමත් කරලා, අතර මේ ගංවල මිනිසුන්ට වතුර දෙන ව්‍යාපෘති මේවා ඒවා ශක්තිමත් කරලා මිනිසුන්ට හොඳ සේවාව සපයන්න කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා, විශේෂ මේ පනත සම්මත කරලා.
ගරු ඇමතුමනි, ඔබතුමා මේ මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ඔබතුමා මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක සිටීම සම්බන්ධයෙන් අපි සතුටටපත් වෙනවා. ඇත්තටම මුළු මේ ප්‍රජා ජල ව්‍යාපෘති ජාලයම ඉතාමත්ම දූෂිත තත්ත්වයට පත් වෙලා තියෙනවා පහුගිය කාල සීමාවේදී. අර මං කිව්වා වගේ මේ දේශපාලන අධිකාරිය මේකත් එක්ක සම්බන්ධ වීම තුළ ඒකෙම දෙවෙනි අතුරු ප්‍රශ්නය විදිහට ඔබතුමාගෙන් මං අහුවා මේකට පළාත් පාලන ආයතනවල මැදිහත් වීම අපි සම්බන්ධීකරණ කමිටුවලදී අපි විමසීමක් කරපුවාම මේ ක්‍රියාවලියට කිසිදු ආයතනයක් මේ රාජ්‍ය ආයතනයක් විදිහට පළාත් පාලන ආයතන හෝ ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ මේකට ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ. අඩු වශයෙන් ගමේ ඉන්න ග්‍රාම නිලධාරීවරයාවත් සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් දැනුමක් නැහැ. ඒක නිසා ඔබතුමා මේක අවබෝධ කරගෙන තියෙනවා මේක දැනට තියෙන්නේ ව්‍යුක්ත වෙච්ච ආයතනයක් විදිහට. ඒකේ කොටසක් රජය දරනවා, ඒ කියන්නේ ඒකට ආධාර ලැබෙනවා, අනිත් කොටස ප්‍රජාව දරනවා. ඒක දැන් ප්‍රජාවට අයිති වෙච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙනවා මේ ප්‍රජා ජල ව්‍යාපෘති ආයතනය. ඔබතුමා ඒකට ක්‍රමවේදයක් හදනවා කියලා කිව්වා. මගේ අතුරු ප්‍රශ්නේ විදිහට තියෙන්නේ ඒකෙදි මෙන්න මේ පළාත් පාලන ආයතන වලටත් මොකද ඉඩම් ගන්න ඒගොල්ලන්ගෙන්, අවසර ගන්න ඒගොල්ලන්ගෙන් ඒ සියල්ලම තියෙද්දි ඒක පවත්වාගෙන යෑමේදී මේ ක්‍රියාවලියට මෙන්න මේ පළාත් පාලන ආයතනත් සම්බන්ධ කරගන්නවාද කියන එක තමයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ඔය එතන මේ ග්‍රාමීය ජල ව්‍යාපෘති නියාමනය කරද්දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැත්නම් ප්‍රාදේශීය ලේකම් තුමාට නැත්නම් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට තිබෙන සම්බන්ධය බොහෝ දුරට අඩුයි. ඒක මේ මං කිව්වා වගේ මේ දෙපාර්තමේන්තුවේ තිබෙන ගැටලුවක්, ව්‍යුහයේ ගැටලුවක්. ඒ නිසා දැනට අපි කැබිනට් අනුමැතිය අරගෙන මේ දිස්ත්‍රික් මට්ටමේ ඉන්න නිලධාරීන්, ඒ කට්ටිය සංවර්ධන නිලධාරීන්, ඔවුන් දිස්ත්‍රික් කාර්යාලයක් පවත්වන යන වෙනුවට ඒ සංවර්ධන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුමත කරන්න කියලා අපි තීරණයක් දැනට අරගෙන යනවා, අරගෙන තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී දැනට දෙපාර්තමේන්තුව යටතේ ඉන්න සම්වර්ධන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කරයි. එතකොට මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය ඇතුලේ ප්‍රජා ජල ව්‍යාපෘති කීයක් තියෙනවද, ඒවා අධීක්ෂණය වෙන්නේ කොහොමද, ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවටත් ප්‍රාදේශීය ලේකම්තුමාටත් අදහසක් ගන්න පුළුවන් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය කියන වපසරිය ඇතුලේ මිනිසුන්ගේ පානීය ජල සැපයුම සම්බන්ධයෙන් සැලැස්මක් හදා ගන්න පුළුවන්. දැන් ඔබතුමා කිව්වා හරියට, ඒ කියන්නේ දිස්ත්‍රික් කාර්යාලයක් වෙනම තියෙනවා, සම්මර්ධන ලාරින් වෙනම ඉන්නවා දෙපාර්තමේන්තුවේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ගම්මාන වලට ජල සැපවීම කොහොමද සිද්ධ වෙන්නේ, ඒක වැඩ කටයුතු කොහොමද කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. එතන ගැටලුවක්. ඒ නිසා තමයි අපි කැබිනට් තීරණය ගත්තේ මේ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන්න. සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට අනුයුක්ත කරන්න දෙපාර්තමේන්තු නිලධාරීන් නැහැ. ඒ නිසා අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැනට සේවය කරන සංවර්ධන නිලධාරී කෙනෙක් වැඩ බැලීමට හෝ මේ ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ වැඩ ආවරණය කිරීම සඳහා යොමු කරන්න කියලා. ඒ නිසා ඔහොම තමයි අපිට ආවරණය කරගන්න වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සියල්ල. කොමරේ සරලව ගත්තාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඇතුලේ ග්‍රාමීය ජල ව්‍යාපෘති කීයක් තියෙනවද, ඒවල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුව කියන යාන්ත්‍රණයට එන්න ඕනේ, සැලසුම් හැදෙන්න ඕනේ. එතන ඒ කමිටුවේ අනුමත වෙලා තමයි අපිට අලුත් ව්‍යාපෘති ගැන හෝ මේ තීබන ව්‍යාපෘතිවල අලුත් වැඩිය කටයුතු හෝ වෙනස් කිරීම සඳහා අනුමැතිය එන්න ඕනේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හරහා. පළාත් පාලන ආයතන ගත්තාම පළාත් පාලන ආයතන සමහර ඒවා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒවා අපිට නියාමනය කරන්න බෑ. ඒවා පළාත් පාලන අමාත්‍යාංශයේ යටතේ සහ පළාත් සභාවේ යටතේ විශේෂම තියෙන්නේ. ඒ සඳහා අපිට මෙදිහත් වීම විදිහක් නැහැ. ඉඩම් ගැටලුවට සම්බන්ධයෙන් අදාළ පරිදි සම්බන්ධ කරන කමිටු තීරණ කරන තමයි මේ ඉඩම් වෙන් කර ගැනීම සහ අත්පත් කර ගැනීම කටයුතු සිදු කරන්න වෙන්නේ.